නැමිත ප්‍රඥමේ ලෝභ දේශ මොහස රාග දේශ මොහ යනු එකද්ද කියලා පහදලා දෙන්න කියලා කියන්නේ. මේ ලෝභ රාග කියන වචනේ රාග කියලා කියනකොට කාම රාග, රූප රාග, අරූප රාග කියලා මේ ලෝක තුනේම උපදින්න නැන කාම භවී, රූප භවී, අරූප භවී උපදින්න හේතු වෙන මූල තුනක් තියෙනවා. ඒ තමයි චන්ද රාගය. චන්ද රාගයේ කොටස තමයි රාග කිව්වේ. රාගයේ චන්දයෙන් බැඳුනහම චන්ද රාග වෙනවා. චන්දයයි රාගයයි දෙක එකතුලා තමයි චන්ද රාග කිව්වේ. එතන මේ ලෝභ කියන වචනයක් තියෙනවා. ඒ වගේම ලෝභ මෝහ. මේ ලෝභ කියන වචනේ පෙන්නන්නේ ලෝකයට ඇලුම් කරන්නා වූ ආසා කරන්නා වූ අවස්ථාවක තියෙන එක්තරා පහත් ස්වභාවය. අර ආස්වාදයන්ගේ මත් වෙලා ගිහිල්ලා ඒ ආස්වාදයන් මුල් කරගෙන යම් කෙනෙක් අයිති වැඩ කරන්න පටන් ගත්තොත් ඒ ආස්වාදී ලබන්න අන්නේ අයිති වැඩ කරන්න පටන් ගන්න මට්ටමට ආස්වාදී මත් වෙන තැන ඉඳලා ලෝභය ආරම්භ වෙනවා. එතකොට ඒ නිසායි කියන්නේ ඉස්සෙල්ලාම ලෝභ අරගන්න ඕන. ඒක මට්ටමට සුද්ධ වෙලා වුණා ඉහළට යන්න. එකපාරේ පළමුවම අර කියනවා උපරිමේ අරගන්න බෑ. එයා ලෝභ කියන මට්ටම තමයි අර ඉස්සෙල්ලා අපි කිව්ව කාම ඡන්ද කියලා නිවර්ණයක් හැටියට. ඒක අරගන්න ඕන. ඊට පස්සේ රාග අරින්නේ ක්‍රමක්‍රමී. කාම රාග අරින්නේ අර කියන අනාගාමී ඵලයේ. රූප රාග අරූප රාග අරින්නේ අරිහත් මාර්ගඥාණයෙන් ඇරිලා ගිහිල්ලා අරිහත් ඵලයේ තමයි ඒක සුද්ධ වෙලා යන්නේ. රාගය වරින්නේ එහෙමයි. රාගයි ලෝභයි දෙකක්. ওই දෙකත් එකක් හැටියට පටලවන්න හදනවාද? අභිධර්මයේ යථාර්ථය දන්නවනම් ඒක පටලවන්න බැරි බව දන්නවා. මොකක් නිසාද? රාගය නිසා උපදිනවා සසරේ. ඒ චන්ද රාගයේ හැමතැනම උපතින හිතක් ගානේ පටිසන්ධියේ ලබන හිතක් ගාන රාග තියෙනවා. හැබැයි ලෝභයේ තියෙන සතර අපාගත වෙන සත්ත්වින්ද හට ගන්න හිතක. අකුසල විපාක උපේක්ෂාසහගත සම්තීන හිත හට ගන්නවා නම් ඒක හට ගැනීමට ලෝභයේ මුල් වෙනවා. ඒක ද්වේෂ මෝහ වෙනවා. ලෝභ මෝහ හරි ද්වේෂ මෝහ හරි. කවදාවත් ලෝභ මෝහ කියන එකක් ලෝභ යම් තැනකද මෝහවත් එතන. ලෝභයි මෝහයි දෙක આવුවත් කවදාවත් සුගතියක උපදින්නේ නැහැ ඒ හේතුවෙන්. එහෙනම් රාග කියන එක තියෙනවා. කාම රාගය නිසා කාම ලෝකේ උපදිනවා. රූප රාගය නිසා රූප ලෝකේ උපදිනවා. අරූප රාගය නිසා අරූප ලෝකේ උපදිනවා. රාගයි ලෝභයි දෙකක්. ඔක තෝරා ගන්න ඕන. ඉතින් ඉතලා ලෝභ දේශ මොහ අරගත්තාට පස්සේ රාග ක්‍රමක්‍රමයෙන් අරගන්න රාගය ආනිසංස ආදීනව මෙනෙහි කරලා රාගයන්ගේ වෙන්වීමේ නිවන ආනිසංස වෙන් කරලා ඒ විදිහට ප්‍රගුණ කරගන්න. ඉතින් දැන් ලෝභ දේශ මොහ අර ගැනීම මුල පටන් ගන්න අයට හොඳයි. පැවිදි වෙච්ච අයට එහෙම නැහැ. ඉතින් ලෝභ කියන එකට රාග කියලා දාලා රාග දේශ මොහ අර ගන්න උත්සාහ කරන උංගක් වටිනවා. ගිහිවතක ඉන්න කට්ටියත් පුළුවන් තරම් ලෝභ දේශ මොහ අරගෙන ඉඳලා හිටන් එහෙම පුරුදු කර ගන්න ඕනේ. ඊට පස්සේ රාග දේශ මොහ අරගන්න ගියාම ඊට සුදුසු අවස්ථාවේ වහින්න නැත්නම් මොකද වෙන්නේ? අර පෞල් ජීවිත කලා කපල් කරන තැනත් වෙලා හැදී නැත්නම් තමන් යම් මට්ටමකදී මට්ටමට අනුකූලව සුද්ධ වෙන්න ඕනේ. ඒ අනුවයි සුද්ධ වෙන්නේ. සුද්ධ වීමේ ක්‍රමවේද හරියට දකින්න ඕනේ. මිදුලක් කියලා හිතා ගන්න නම් අපේ හිත අතු ගාපු නැති මිදුල කොහොමද හැටි? දරාතු කැලි වැටිලා හරක් මිටි ගහලා වල්ලෝ පහරලා බලලු හැමතැන දාලා වැලි ගොඩවල් ඔලි වහලා ගල් කැඩි අරේ මේ විසි කරපුවා ඔක්කොම තැනි තැන ඔය ජාතිහිකට ඉඳලක් අරගෙන දෙනවා අසු ගන්න කිය. දැන් පුළුවන් දතු ගන්න. හැබැයි හොඳට ලස්සන රතු ගන්න පුළුවන් රටාවල් දාලා එහෙම අර වැලි රටාවේ හිටින්ද මිදුල ලස්සනට කුණු නැති වෙන්න කියලා පෙන්නනවා. හැබැයි අර අතු ගාපු නැති මිදුල අතු ගන්න ඉඳලා දුන්නොත් පුළුවන් ද කරන්න? ඒකේ කියලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද? ඔය තාත්තියක් හරි මොකක් හරි අර වෑසේ නැති වාදනයක් අරගෙන උදැල්ලක් හරි සවලක් හරි ඊගෙන ගැලපෙන එකක් අරගෙන යන්න ඕන තැනින් තැන මොනවද තියෙන්නේ? සද බලේවා. බලල් වසුරු. බලු වසුරු තියෙන්නේ කොහෙද? ඕවා ඉස්සෙල්ලා අර ගැහම හැමතැනම ගෑවි නැති වෙන්නේ අරන් ඉස්සෙල්ලා ඒව අහක් කරන්න ඕන. ඊට පස්සේ මොකද කරන්න ඕන? ওই ගල් කැට වාගේ දේවල් දරාතු වාගේ තියෙන ඒව අයින් කරන්න ඕන. ඊට පස්සේ රේකේ කියන එකක් තියෙනවා. ඒක අරන් ওই පොඩි ගල් කැට අරන් මෙයා තියෙනවා ඔක්කොම සූරලා ඒව අයින් කරගන්න ලොකු ලොකු රොඩු ටික. එහෙම අයින් කළා ඊට පස්සේ ගන්න ඕනේ අර හොඳට තුනියට තියෙන සියුම් මිදලක් නෙමෙයි. අතුගාලා ටිකක් කටු ගැහී තේ ඉඳලා ඒකෙන් තද බල තියෙන ගුරුන් ටික එකතු කරලා දාන්න ඕන. ඔහොම ඔහොම කරලා කරලා සුද්ධ කරලා ඒකේ ගැලපෙන ඉඳලකින් බොහොම ලස්සන අතු ගා ගන්න ඕන. අනුපූර්ව යන්න ඕනේ. අන්න ඒ වගේ මිදුලක් අතු ගන්න හැටි අරගෙන අපේ අය පැරණි භික්ෂුන් වහන්සේලා කර්මස්ථාන වල අරිහත් වෙරපත් වෙලා තියෙනවා. නමුත් අද කියන්නේ මිදුල අතු ගා ගන්න ඉඳලා අරිහත් වුණා මිසක් වෙච්ච හැටි දන්නේ නැහැ. ඒ වන් උපසංහරති සංසන්දනය කරලා බලන්න බුදුරජාණන් වහන්සේ දහම් දුන්නා. ඒවා වැයිලා ගියා. එහෙලා අතුවා නැති වුණාට පස්සේ අපි බලන්නේ එහෙමයි. අපේ හදවත නැමැති මිදුල මේක අතු ගන්න ඕනේ මොනවැන්ද? මේකේ තියෙන මහකුණු ප්‍රාණඝාත චේතන, අතත්තා දාන චේතන, කාමිත්‍යාචාර චේතන, ඕවා මුල් කරගෙන කරපු වැඩ කියපු කතා. ඕවා තමයි අර බලල් වසුරු බලු වසුරු ආදි වශයෙන් කිව කුණු ගොඩවල්. ඒවා කුණු ආයි තියාගන්නේ නැහැ. ආයි විවත්ම කරලා දාන්න ඕනේ බොහොම පරිස්සමින් හැමතැනම ගා ගන්න නැතු. අන්න ඒ වගේ ඉස්සලා සුද්ධ කරගන්න ඕනේ. එහෙම තමයි මේ මිදුල අතු ගාලා හිටන් එදා කර්මස්ථාන වැඩිවි. කිසෙලක් කොහොමද මේ මිදුල තිබුණේ? මේ මිදුල මේ තත්ත්වයට අරගෙන ලස්සනට හැඩ ගහලා ඉතින් මේ කුණු අහ කරලා ගත්තේ මෙන්න මේ ක්‍රමයටනේ. මගේ හිතත් හරියට මිදුලක් වාගේ මාත් සුද්ධ වෙන්න ඕනේ ඔහොමයි. ඔය එදා නිවන් දැක්ක ක්‍රම එදා ඒ ක්‍රමේදී විචිත පුංචි හාමුදුරුවෝ හරියට නිවන් අවබෝධ කළා. ඔය ක්‍රමේට ලොකු හාමුදුරුවෝත් එක්ක යනකොට පුංචි ළමයි කතා කරන්නේ නැහැ, කතාවල් තමයි ඇහුවේ. ලොකු හාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි අර වතුර අරන් යන්නේ මොකටද අර මිනිස්සු? ආ ඔය මිනිස්සු ගෙනිහිලා හිටන් වළං හදන්නේ නෙවෙයි ගෙනියන්නේ. ඉතින් වතුර ගෙනිහි වළං හදන්නේ කොහොමද? අර පුංචි එක්ක නම ගහනවා. හිතේ පුංචිය ගහනවා කියලා. නෑ දහම දකින්න ක්‍රමවේද තිබුණා. ඕවා ගෙනහිලා හිටන් අර වළං හදන දවසේ මැටි අරගෙන පදමට ඕවා ඔක්කොම අඹරලා නැන් ඔක්කොම පාගලා තම්බලා ඔක්කොම කරලා ඉවරලා හිටන් ඊළඟ සකබෝරුවේ දාලා මෙන්න මෙහෙමයි වළං හදන්නේ කියලා ඉතින් අර හාමුදුරු යන ගමන් අර පුංචි ගෝල හාමුදුරන්ට හත් අවුරුදු හාමුදුරන්ට කියා දෙනවා. ඊට පස්සේ දකිනවා මිනිස්සු යකඩ සලනවා. අර මිනිස්සු මොකද කරන්නේ හාමුදුරුවනි? නෑ ස්වාමීනි අර ඊතල එහෙම හදනවනේ. ඒ කොහොමද හදන්නේ? අර ඇද වෙලා තියෙන අර තියෙන අර යකඩ බොල් යකඩ අරගෙන උණු කරලා ඉතින් ඕවෙන් ඔය කූරු වක් කරගෙන හදලා ඕක ඇද නැති වෙන්න තරලා මෙහෙම තමයි ඔය මට්ටම් කරලා ඔය ඊතල එහෙම හදන්නේ. ඉතින් මේ ආදී වශයෙන් අහන අහන ගානේ අර අපි හිතා ඉන්නේ මේ අද ඉන්නේ පොඩි උන් යනවා වගේ නෙමෙයි. උන්වහන්සේ දහමක් දකිනවා. මොකද්ද දකින්නේ? සීත් පීත් නැති පස්තිකෙන් ඒක පදම් කරලා අරගෙන හොඳ ලස්සන වලදක් හදාගත්තා නම් ඇයි අපිට අපේ හිත පිරිසුදු කරලා හදාගන්න බැරි? හිත පදම් කරගන්න බැරි? උන්වහන්සේ එහෙමත් හිතනවා. ඒක දන්නේ නැහැ කවුරුවත්. මේ යකඩ වලින් මේ ඇද හයි හත්ති ඇති යකඩ ඇදකුද ගැහිලා තියෙන ඒවා ඉරිජු කරන්න පුළුවන්, ඇද නැති කරලා හදාගන්න පුළුවන් ප්‍රයෝජනට ගන්න. එහෙනම් අපිට මේ ඇද වෙලා තියෙන හිත හදාගන්න බැයිද? එච්චරම අරුවක් නැහැනේ. අපේ උත්සාහය අපි හිරියන්නේ නැතිකමනේ. උන්වහන්සේ එහෙමත් හිතනවා. ඒක අනිකයිර වෙන්නේ. හැබැයි ওই ටික අහගෙන වෙලා හිටන් උන්වහන්සේ ඇවිදilla ප්‍රමාද වෙලා අපි අප්‍රමාද ඔයඩිය කරගන්න ඕනේ කියලා ওই තුලින් දහමක් දැක්කා. දැකලා විදර්ශනා වල්ලා හිටන් අරිහත් වෙන පතර බුදුරජාන් වහන්සේ දැක්කා වටිනා පුංචි මනසේ හැටි. පුංචි උනාට මනස පුංචි නෑ. දහම් තුල නැඹුරු වෙලා හිටන් දහම් ප්‍රඥාව නැගිනකොට බුදුරජාන් වහන්සේ සාමුක්කාධික දේශනාවක් කරනකොට සිවිපිලි බියාපත් අරිහත් වෙන පතර වෙනාලු පොඩි හාමුදු. දැන් මෙන්න මේ වගේ ඒ දහම් දකින්න හැටි අපි අදත් දැනගන්න ඕනේ. මේ දහම් දකින්න එහෙම ක්‍රමවලින් අපි යෝග තීර වෙලට පාලි ඉගෙන ගන්න කියලා දහම් දකින්න බෑ. ඒවා ඉගෙන ගන්න එපා කියනවා නෙමෙයි. මොකද ඒවෙන් මේ දහම් පොත්වල අද තියෙන හැටි මේ ටික කාලයක් ඇත්තා පොත් ටික හරි ගෙනියන්න ඒක පවත්වාගෙන ඉන්න ඒවා අවශ්‍යයි. නිවන් දකින්න ඕන ක්‍රමයකයි මේ වෙනම කියන්නේ. අර දහම් පොත්පත් පවත්වාගෙන ඉන්න එක ඒක ඈඳන්න සඳඳන්න බෑ. නමුත් අද වෙලා තියෙන පොත්පත් කියන එක ඒක නෙමෙයි. ඒකට යම්කිසි ත්‍රිපිටක ධාරීකෙන් නම තියෙන හාමුදුරුවරු හරි ඉන්නවා. ඒ වගේම ඒ පාලි සංස්කෘත ඉගෙන ගත්ත ඒකේ ඉන්න විසරදායි ඉන්නවා. නමුත් මාර්ගඵලලාභීන් කියන උත්තමේ ලෝකෙ බොහොම දුර්ලභ. ඒක ලබා ගන්න ක්‍රමයේ මේ කියන්නේ. ඉතින් ඒ නිසා ග්‍රන්ථ ධූරයයි විදර්ශනා ධූරයයි දෙක පටලවා ගන්නේ නැතුව උන්වහන්සේලා කරන්නේ උතුම් වැඩට එහෙම ගරු කරලා අද ආදම නිවන් අවබෝධ කරන්න ඕනේ කියලා ඉන්න පින්වත් පිරිස මේ ක්‍රමය අනුගමනය කරලා අයිඩියා කරගන්න කියලායි මම මේ දැනුම් දෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ තේරුම් ගන්නට ලෝභ දේශ මොහ ඉස්සෙල්ලා අරගන්නකොට ලෝභ මොහ දේශ මොහ තේරුම් අරගන්න ඕනේ. ඔය ලෝභ දේශ මොහ දෙක තුනම එක මොහතක එක හිතට නැගින්නේ නැහැ. කවිධර්මයට අනුකූල තියෙන ප්‍රශ්නයක්. නමුත් යම් මොහතක ඇලීමක් හටගත්තා නම් එතරම් මෝහය තියෙනවා. ගැටෙනවා නම් කවුරු හරි තරහා එනවා නම් ඔහුට මෝඩකම මුලාව එතරම් තියෙනවා. ඒක වැරදි කියලා තේරුම් අරගෙන ඒකට හේතුව දැනගෙන ඒක අයින් කරගන්න ඕනේ. ලෝභය කියන්නේ මේකයි. ඒ ලෝභයේ හේතුව මේකයි. ඒ ලෝභයේ නැත්නම් තිබෙන්නා වූ සාන්තිය මේතර සුද්ධයි. ඒකට මාර්ගය නම් ලෝභයේ ආදීනව දැකලා අලෝභයේ ආනිසංස දැකලා යලි යලි ආවර්ජනා කරන එක කියලා දකින්න ඕනේ. දැකලා එමක වඩන්න ඕනේ. ද්වේෂය කියන්නේ මේකයි. ඒ ද්වේෂයේ හේතුව මෙන්න මේ දුෂ්ට බවයි. ඒ දුෂ්ට බව නැති කරගත්තොත් මේ ද්වේෂයෙන් මිදෙනවා. ඒකේ මිදෙන්න නම් ද්වේෂයේ ආදීනව දැකලා අද්වේෂයේ ආනිසංස දැකලා නිතර ඒක මෙනෙහි කරන්න ඕනේ. අන්හිම දකින්න ඕනේ. දැකලා හැම කරගෙන යනකොට ওই සුද්ධතාවය ඇති කරගන්න පුළුවන්. ඒ අනුව කටයුතු කරලා සුද්ධ කරගන්න. රාගයටපත් වෙන ඒවා අයින් කරගන්න. ඊට පස්සේ කාම රාගය කියන්නේ මේකයි. කාම රාගයට හේතුව මේකයි කියලා දකින්නවා. කාම රාගය නිරෝධ කරගහම ලැබෙන්නා වූ නිවීමේ සැනසීමේ සුවේ මෙහෙමයි, නිරෝධයේ මෙහෙමයි. ඒ නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන මාර්ගයේ කාමයන්ගේ ආදීනව දැකලා වෙන්නීමේ ආනිසංස දැකලා ඊ යලි යලි ආවර්ජනා කිරීමෙන් ලැබෙන්නා වූ ආර්ය මාර්ගය කියලා දැනගෙන අනුගමනය කරන්න. එතකොට කවදාහරි කාම රාගයත් අත්හැරි රූපාරූප රාගත් ඔහොම බලනට අත්හැරලා ගිහිල්ලා අරිහත්ත්වයට පත් වෙනකම් මගේ වැඩි. ඉතින් ඔය ක්‍රමයට අනුගමනය කරලා තේරුම් ගන්න මේ ඉතලගේ ඵලයේ ප්‍රශ්නේ මේ සියල්ලට උත්තර ලැබෙනවා. නමුත් අර පොඩ වෙනස් වෙලා තියෙන තමයි තවත් ඒ විග්‍රහ කරලා දෙන්නේ.